SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
හොඳයි, එහෙමනම් අපි දැන් මේ වෙනකොට වසරක් පුරාවට ලෝකයේ තත්විත්‍ය ඔබට සමීප කරලා තියෙන්නේ මේ ලෝවට විශේෂාංගෙන්. සෑම දවසකම, සෑම සතියකම, සෑම මාසයකම ලෝකයේ පුරාම සිදුවන සුවිශේෂී සිදුවීම් පිළිබඳව සාකච්ඡා කරමින් ලෝකයට ප්‍රවිෂ්ඨ වීම සඳහා ඔබට කවුලුවක් විවෘත කර දෙමින් අපි ගෙනාපු මේ විශේෂාංගයේ 2016 වසර සඳහා මේ වසර සඳහා ඔබව හමු වෙන ඔබට ගෙනෙන අවසාන විශේෂාංගය තමයි. එහෙමනම් අද අපි මේ ආකාරයෙන් ඔබට සමීප කරන්නේ සුපුරුදු විදිහටම මේ කාර්යාවයට ශ්‍රී ලංකාවේ සිට දැන් සූදානම් වෙමින් සිටින AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලක්ෂි.
දැන් අපිට මතකයි මේ මීට කලින් වතාවකත් අපි කතා බහ කළා ඊශ්‍රායෙල් පලස්තීන මේ ප්‍රශ්නය ඉතාමත්ම ගැඹුරුව. නමුත් අපි දල වශයෙන්ුත් මේ ප්‍රශ්නය පිළිබඳවත් මේ වෙනකොට ඊශ්‍රායෙල් පලස්තීන ප්‍රශ්නය සම්බන්ධව ඇමරිකාවේ මැදිහත් වීම පිළිබඳවත් කතා බහ කරමු අමල්. මොකද මේක තමයි මේ සතියේ ප්‍රමුඛතම කාරණේ බවට මේ වෙනකොට පත් වෙලා තියෙන්නේ. පසුගියදා පවත්වුණු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සැසිවාරයකදී තමයි මේ සිදුවීම ඇති වුණේ. ඇමරිකාවේ රාජලේකම් ජෝන් කෙරි මහතා දැඩි ලෙසින් දෝෂාරෝපණයට ලක් කළා ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහුගේ මේ පලස්තීනය හා සම්බන්ධව ඔවුන් අනුගමනය කරන ප්‍රතිපත්තීන්, ඒ වගේම ඔවුන්ගේ ජනාවාසකරණය මේ වගේ කර්තව්‍යයන් පිළිබඳව. අපි ඇත්තටම දැනගන්න කැමති අමල්, ජෝන් කෙරි මහතා දැඩි ලෙසින් දෝෂාරෝපණයට ලක් කරපු මේ සිදුවීමේ මූලාරම්භය කොතනද කියලා. මොකද අපි දන්නවා ඇමරිකාව සෑහෙන කාලයක් තිස්සේ ඊශ්‍රායලයට සහයෝගය දක්වමින් කටයුතු කරපු ලෝකයේ බලවත් රාජ්‍යයක්. හදිසියෙම ඇමරිකාවේ මෙවැනි වූ ප්‍රතිඵලයක් එළියට එීමේ ප්‍රධාන කාරණේ බවට පත් වෙන්නේ මොකද?
දිල්රුක්ෂි, මෙතන ඇත්තටම කවුරුත් මවිතයට පත්වන කාරණාව තමයි ඊශ්‍රායලයේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවක් ආපු වෙලාවකදී සාමාන්‍යයෙන් හැම තිස්සේම ඇමරිකාව තමන්ගේ නිෂේධ බලය පාවිච්චි කරලා ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට කටයුතු කරා. නමුත් මේ අවස්ථාවේ ඊශ්‍රායලයේ ඒ ජනාවාස ව්‍යාප්ත කිරීමේ වැඩකටයුත්ත සාමයට විශාල බාධාවක් කියලා ගෙනාපු ඒ යෝජනාව ඒකට තමන්ගේ නිෂේධ බලය පාවිච්චි නොකර ඉන්න ඇමරිකාව තීන්දුව කළා. ඉතින් ඒක ඇත්තටම මුළු ලෝකෙම ආන්දෝලනයට ලක් වෙන කාරණාවක් වුණා. මොකද ඕනෑම කෙනෙක් බලාපොරොත්තු වුණා ඇමරිකාව තමන්ගේ නිෂේධ බලය පාවිච්චි කරලා ඊශ්‍රායලට මේ වරත් ඒ ආරක්ෂාව, ඒ රැකවරණය ලබා දෙයි කියලා.
අමල්, අපි මෙතනදී කෙටියෙන් පැහැදිලි කරගනිමුද මෙතනදී ඉතාමත්ම කෙටියෙන් මේ ඊශ්‍රායලයේ ජනාවාස කරන ක්‍රියාදාමයක් මොකද්ද කියලා?
දිලක්ෂ, 1967 ඊශ්‍රායලයේ අර දින 6 යුද්ධෙට පස්සේ එක්සත් ජාතීන්ගේ මැදිහත් වීම අනුව දේශ සීමාවක් හැටියට ඉරාක් ගහලා සිටීමේ කිව්වා මේ ප්‍රදේශය ඊශ්‍රායලයට අයිති කොටස, මේක පලස්තීන ජාතිකයන්ගේ කොටස. කිසිම කෙනෙක් මේ සීමාවෙන් එහාට ගිහිලා අනිකාගේ භූමිය අල්ලා ගැනීමට කටයුතු කරන්නේ නැහැ කියන එකඟතාවයට ඇවිල්ලා තියෙනවා 1967 පස්සේ. නමුත් දිගින් දිගටම ඊශ්‍රායලයේ ඒ තමන්ට ලබා දීච්ච ඒ දේශ සීමා ඉරට ඔබ්බට ගිහිලා, ඒකෙන් නැගෙනහිර පැත්තට ගිහිලා, ඒ කියන්නේ පලස්තීන භූමියට ඇතුල් වෙලා තමන්ගේ ජනාවාස දිගින් දිගටම ඉදිකිරීම ආරම්භ කරා. ඒ ජනාවාස ඇතිකිරීම මේ 2016 වසරේදී උත්සන්න කරා. ඇත්තටම ඊශ්‍රායලයේ නීතියට අනුවත් මේ විදිහට ජනාවාස ඇතිකිරීම නීති විරෝධී කියලා තිබියදී ඊශ්‍රායලයේ දක්ෂිණාංශික ආණ්ඩුව මේ කටයුත්ත දිගින් දිගටම කරලා ඒක ඇත්තටම ඇමරිකාවටත් ඒක උහුලන්න බැරි තත්ත්වයට ඇවිල්ලා තමයි මේ විදිහට මේ ප්‍රශ්නය දොරදිග ගිහිල්ලා ඇමරිකාව ප්‍රථම වතාවට ඊශ්‍රායලයට විරුද්ධව මේ විදිහට පියවරක් ගත්තේ. මීට කලින් හැම අවස්ථාවෙම ඇමරිකාව තමයි ඊශ්‍රායලයේ ජාත්‍යන්තරයේ කොන් වෙන අවස්ථාවලදී ඊශ්‍රායලයේ බේරා ගැනීමට ඉදිරිපත් වුණේ, ඊශ්‍රායලයේ ආරක්ෂා කළේ. නමුත් ඒ ප්‍රතිපත්තිය ඔබාමාගේ මේ අවසාන සති කිහිපයේදී ඔහු අංශක 180ක් වෙනස් කරලා සම්පූර්ණයෙන්ම වෙනත් මගකට මේ මැද පෙරදිග සාමක්‍රියාදාමය යොමු කිරීමට මේ විදිහට පියවරක් අරන් තියෙන්නේ.
අමල්, ඔබ කියපු ප්‍රදේශය මං හිතන්නේ වෙස්ට් බෑන්ක්, එහෙමත් නැත්නම් බටහිර යුර කියන ප්‍රදේශය නේද?
ඔව් දිලක්ෂි, මේ බටහිර යුරේ මේ වෙනකොට විශාල ජනාවාස ප්‍රමාණයක් ඇති කරලා ඒ ජනාවාසවල ඊශ්‍රායල් ජාතිකයන් බලහත්කාරයෙන් පදිංචි කිරීම ඇත්තටම සාමක්‍රියාදාමයට ලොකු මරු පහරක් කියන එක තමයි ජෝන් කෙරි විනාඩි 70ක කතාවේ, වොෂින්ටන් නුවර කරපු කතාවේ හරය උනේ මේ ජනාවාස ඇති කිරීමම මැද පෙරදිග සාමයට ලොකු බාධාවක්. ඒක මැද පෙරදිග සාමයට විතරක් නෙමෙයි ලෝක සාමයටත් ලොකු බාධාවක් කියන එක තමයි ජෝන් කෙරි ප්‍රකාශ කළේ.
දැන් මේ අමල්, මේ අනිත් කාරණාව තමයි බැරක් ඔබාමාගේ මේ අවසන් පාලන කාලය සති 4කටත් වඩා අඩුයි ඔහුට තව දුරටත් බලය රැඳී සිටිනට ජනවාරි මාසයේ 20 වෙනිදා ඩොනල්ඩ් ට්‍රම්ප් එනවා. ඉතින් අපි දකිනවා මේ ඔබාමාගේ අවසාන කාලයේදී යම් සුවිශේෂී වූ සිදුවීම්, කැපිපෙනෙන සිදුවීම්, ආන්දෝලනාත්මක සිදුවීම් සිදුවෙනවා. අපි ගිය සතියේත් කතා බහ කළා අර ඇමරිකාවේ තෙල් කැනීමේ ප්‍රතිපත්තිය, තෙල් ගවේෂණ ප්‍රතිපත්තිය පිළිබඳව ඔබාමා ගත්ත තීරණ, එයින් ඩොනල්ඩ් ට්‍රම්ප් අමාරුවට පත්වන ආකාරය පිළිබඳවත් අපි කතා බහ කළා, ඔබට මතක ඇති. දැන් මේ වගේ මේ තනතුර හැර යන ජනාධිපතිවරයා සහ තනතුරට පැමිණෙන්නට සිටින ජනාධිපතිවරයා අතර ප්‍රතිපත්තිවල ලොකු ඝට්ටනයක් අපි දකිනවා. ඔබට කොහොමද මේ තත්ත්වය විග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ දැන්ට තියෙන තත්ත්වයත් එක්ක බැලුවහම?
දිරුක්ෂ අතරම මේ දෙපළ පක්ෂ දෙකකින්, එතකොට ඩෙමොක්‍රටික් පක්ෂයත් ඒ වගේම රිපබ්ලිකන් පක්ෂය තමයි මේ මත ගැටුමට ලක් වෙන්නේ. නමුත් මීට පෙර ජනාධිපතිවරයෙක් තමන්ගේ දුරකාරය ඉවර වෙලා අලුත් ජනාධිපතිවරයා පත් වෙනකොට ඒ අන්තර්වාර කාලය සුහදව එක රජයකින් අනෙකුත් ආණ්ඩුවට ඒ පිවිසීම සිද්ධ වුණා. නම් මෙතන අපි දකින්නේ ලොකු මත ගැටුමක්, ඇත්තටම මේ ප්‍රතිපත්තිමය ගැටුමක්. ඔබාමා තමන්ගේ දුරකාලය අවසන් වෙලා යන්න කලින් ඔහු ඇත්තටම ට්‍රම්ප්ට ඉතාම අසීරු තත්වයක් උදා කරලා තමයි මේ ධවල මන්දිරෙන් ඉවත් වෙන්නේ. ඔබ කිව්වා වගේම අර තෙල් කැණීම් සම්බන්ධයෙන්, තෙල් ගවේෂණය සම්බන්ධයෙන් ඒක සියල්ලම ඔබාමා දැන් ජනාධිපති ආඥාවකින් ඒව සියල්ල තහනම් කරලා තියෙනවා. එතකොට ඒ වගේම විදේශ ප්‍රතිපත්තිය, දැන් ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය ඩොනල්ඩ් ට්‍රම්ප්ට පාලනය කරගන්න බැරි විදිහට ඒක වෙනස් කරලා තියෙනවා. මේ කරුණු කාරණා සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට අවශ්‍ය නම් ඔහුගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නට එහෙතන් ඔහුට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම ඇමරිකාවේ ඒ මන්ත්‍රණ සභා දෙකේ සහය ලබා ගැනීමට. දැනට තියෙන විදිහට නම් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඊතරම් ලොකු සහයක් මේ මන්ත්‍රණ සභා දෙකේ නැහැ. ඌට ආසන 4ක විතර බහුතරයක් තමයි තියෙන්නේ. ඒකත් ඌට ඊතරම් විශ්වාසය තියන්නට පුළුවන් කාරණාවක් නෙමෙයි. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයෙන් අපේක්ෂකයේ හැටියට පෙනී සිටියට ඌට ඇත්තටම රිපබ්ලිකන් පක්ෂයේ සම්පූර්ණ සහය ලැබුණේ නැහැ. ඉතින් ප්‍රශ්නයක් තියෙනවා, ඩොනල්ඩ් ට්‍රම්ප් 20 වෙනිදා රටේ ජනාධිපති වුණාට පස්සේ ඔහුට තමන් මැතිවරණ කාලයේදී ඒ ලබා දුන්න පොරොන්දු, ඔහු කරපු ප්‍රකාශයට අනුකූලව තමන්ගේ විදේශ ප්‍රතිපත්තිය ඒ වගේම බලශක්ති ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියන කාරණාව පිළිබඳ ලොකු ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මොකද ඔබාමා යනකොට කොරහත් බිඳගෙන යන තත්ත්වයට තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ.
මේ ගෙවිලා ගිය සතියේ තවත් සුවිශේෂී වූ කාර්යයක් අපි දුටුවා. වසර 70කට වැඩි කාලයක් තිස්සේ රටවල් දෙකක් දෙවන ලෝක යුද සමයේදී ඇති වුණු ඒ ව්‍යසනකාරී සිදුවීමක් නිසා පෑරුණු තුවාලවලට යම් කිසි වූ සහනයක් ලබා දීමක් විදිහටත් අපිට මේ ක්‍රියාදාමය හඳුන්වන්නට පුළුවන්. ඔබට මතක ඇති අපි මීට කලින් කතා බහ කළා හිරෝෂිමා නාගසාකිවලට න්‍යෂ්ටික බෝම්බ හෙලීමේ ක්‍රියාදාමය ඒ අනුස්මරණය කිරීමේ ඒ උත්සවයට සහභාගී වුණ ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ජපානයට ගිහිල්ලා මේ සිදුවීමෙන් පස්සේ, මේ න්‍යෂ්ටික බෝම්බ හෙලීමෙන් පස්සේ ඇමරිකානු රාජ්‍යනායකවරයෙක් පළවෙනි වතාවට තමයි මේ අනුස්මරණයට සහභාගී වෙලා තිබුණේ, පළවෙනි වතාවට තමයි ජපානයටත් ගිහිල්ලා තිබුණේ. ඒ වගේම කර්තව්‍යයක් අපි දැක්කා ජපාන අගමැති ශිංෂුවබේ මහතා දෙවන ලෝක යුද සමයේදී ජපන් හමුදා විසින් ඇමරිකාවේ පර්ල් වරායට හෙළපු බෝම්බ මගින් මිය ගිය ඇමරිකානු සිබලුන් අනුස්මරණ කිරීමේ ක්‍රියාදාමයටත් සම්බන්ධ වුණා. මේක සුවිශේෂී සිදුවීමක් විදිහට අපිට අර්ථ දක්වන්න පුළුවන් අමල් වසර ගණනාවකට පස්සේ පෑරණු තුවාලයක් සුව කරන්න රාජ්‍යනායකින් දෙදෙනෙකුගේ මැදිහත් වීමක් විදිහට. කොහොමද ලෝකයා මේක නිර්වචනය කළේ?
ඔව්, අතරම දිරුක්ෂි, මේක ෂින්තෝ අබේ පර්ල් හාබ, එහෙම නැත්නම් මේ පර්ල් වරායට ගිහිල්ලා ඒ එතන බල් කලඹක් තියලා අනුස්මරණය කරලා තමන්ගේ කනගාටුව ප්‍රකාශ කරලා මෙවැනි ක්‍රූර යුද්ධයක් ලෝකේ නැවත ඇති නොවෙන්නට ඒ ප්‍රතිඥාවක් දුන්නේ දැනට මාස 7කට කලින් බරක් ඔබාමාත් මේ විදිහටම ඇමරිකාව ඒ න්‍යෂ්ටික අවියක් ලෝකේ ප්‍රථම වතාවට පාවිච්චි කරලා හිරෝෂිමා වලට ඒ බෝම්බ ප්‍රහාරය එල්ල කරලා ඒකෙන් විපතට පත්වෙච්ච අය සමරන්න ඒ කරපු සංචාරයේ ප්‍රතිඋත්තරයක්, අපි කියන මේ රිටර්න් විසිට් එක හැටියට තමයි මේ පර්ල් හාබර් එකට ගිහිල්ලා ෂින්සෝ අබේ මේ කටයුතු කරේ. මෙතන සුවිශේෂම කාරණාව වෙන්නේ මේ රාජ්‍යනායකයන් දෙපළම බරක් ඔබාමා ජනාධිපති හෝ ෂින්සෝ අබේ අග්‍රාමාත්‍යවරයා මේ පිළිබඳ සමාවෑදවීමක් කළේ නැහැ. නමුත් මේ පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරලා රටවල් දෙකේ සංහිඳියාව ඇති කිරීමට ඒ ගත්ත පියවරක් හැටියට තමයි හඳුන්වන්න පුළුවන්. මොකද ලොකු වෙනසක් තියෙනවා සමාව ඉල්ලන එකත් මේ පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරන එකත්. පර්ල් වරායට එල්ල කරපු ජපන් ප්‍රහාරය නිසා තමයි ඇමරිකාව දෙවන ලෝක යුද්ධයට ඈඳෙන්නේ. ඒ කාරණාව එක්කම තමයි ඇමරිකාව හිරෝෂිමාවට බෝම්බ දාලා මේ යුද්ධය අවසන් කරන්න කටයුතු කරන්නේ. ඉතින් මේක ඔබාමා ජනාධිපතිවරයාගේ දුරකාලයේ අවසන් වීමේදී සිද්ධ වීමත් එක්කලා ඇමරිකාවත් ජපානයත් අතර තිබිච්ච ඒ ප්‍රශ්නය පිළිබඳ දිගින් දිගටම ඔවුන් ආමන්ත්‍රණය නොකරපු ඒ ප්‍රශ්නය අවසාන වශයෙන් ඒ පිටුව පෙරලන්නට අලුත් පරිච්ඡේදයකට යොමු වෙන මේ රටවල් දෙකම සමත් වුණා.
ඊළඟට අපි මේ සිරියාව පිළිබඳව අවධානයට ලක් කරමු. ඔබට මතක ඇති අපි ගියවර කතා බහ කළා සිරියාවේ ඇලෙපෝ නගරය අසාද් රෙජීමේ විසින් සම්පූර්ණයෙන් මත්පත් කර ගැනීමේ ක්‍රියාදාමය පිළිබඳව. ඒත් එක්කම දැන් අපිට මේ සතිය වෙනකොට වාර්තා වෙනවා සිරියාවේ රජයේ හමුදාවනුත් ඔය තැනින් තැන සටන් කරන කුඩා කැරලිකාර කණ්ඩායම් අතරත් සටන් විරාමයක් ඇති කරලීම සඳහා රුසියාවත් තුර්කියත් මේ වෙනකොට මැදිහත් වෙලා සිටිනවා කියලා ඒ පිළිබඳව සාකච්ඡා පවත්වමින් තියෙනවා කියලා. අමල් මම මෙතනදී දැනගන්නට කැමතියි, දැන් අපි දන්නවා රුසියාව දිගින් දිගටම සිරියාවේ ප්‍රශ්නයට මැදිහත් වුණු රටක්, තුර්කියත් යම් ආකාරයකට මැදිහත් වුණා සටන් සඳහා දායකත්වය ලබා දෙමින්. මේ සටන් විරාමයක් සඳහා තුර්කියේ මේ වගේ අවස්ථාවකදී සුවිශාල කාර්යභාරයක් සහිතව මැදිහත් වීමේ යටි අරමුණ මොකක් වෙන්නට පුළුවන්ද?
ඔව් දිනක්ෂ, මේක සිරියාව පුරහම සටන් විරාමයක් ඇති කිරීමට තමයි මේ සාකච්ඡා පැවැත්වෙනවා කියලා වාර්තා වෙන්නේ. අලෙපෝ නගරය හමුදා බලය අත්පත් කරගත්තට අනෙකුත් ප්‍රදේශවල සටන් තවදුරටත් ඇති වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. තුර්කිය මෙතනට සම්බන්ධ වෙන්න හේතුව තමයි දිනක්ෂී අසල්වාසී රටක් හැටියට මේ වෙනකොට සිරියාවෙන් පිටතට ගිය සරණාගතයන් සංඛ්‍යා බලපහම මිලියන 5ක් විතර වෙනවා. ඒකෙන් 50%කට වැඩි පිරිසක් තුර්කියේ තමයි පදිංචියට ගිහිල්ලා තියෙන්නේ. එතකොට තුර්කිය මේ වෙනකොට සිරියානු ජාතිකයන් මිලියන 2.5ක විතර සංඛ්‍යාවකට රැකවරණය ලබා දීලා දෙන්න රටක්. සිරියාවේ යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් තුර්කියට ලොකු ඕනකමක් තියෙනවා. මොකද මේ සරණාගතයන් නැවතත් සිරියාවට ආපහු හරවලා යවන්න. ඉතින් රට තුල, තුර්කිය තුල මේ අස්ථාවරභාවයේ ඇතිවීමේ ප්‍රවණතාවය මැඩපැවැත්වීමට තමයි තමන්ගේ අසල්වාසී රටේ තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට ඔවුන් කටයුතු කරන්නේ. ඒ සඳහා තමයි රුසියාවයි තුර්කියයි මේ වෙනකොට ඒ එදිරිවාදීකම් වලට සම්බන්ධ වෙලා තියෙන අන්තවාදී කොටස් සමග මේ සියලු දෙනාම එකතු වෙලා මේ සාකච්ඡාවක් තියෙන. ඉතින් ඉදිරියේදී අස්ථානා නුවර මේ විදිහට තව සාකච්ඡාවක් තියෙයි කියලත් වාර්තා වෙනවා. ඉතින් ඒ තුලින් යුද සටන් අවම කර ගැනීමට තමයි ඔවුන්ගේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ.
ඒතක මමල් මෙහිදී අපිට මතක් වෙනවා මේ ගෙවිලා ගිය සඳුද දවසේ රුසියානු ගුවන් යානය කඩා වැටීමේ සිදුවීම පිළිබඳව නත්තල් උත්සවය වෙනුවෙන් ඒ හමුදා බටපිරිස් සිරියාව බලා ගමන් කිරමින් සිටියා රුසියානු ගුවන් යානයක. මේ සියලුම දෙනාම මරුමුවට පත් වුණා කළු මුහුදේදී හදිසියෙම මේ 92 දෙනෙකු රැගත් මේ ගුවන් යානය කඩා වැටීමේ හේතුවෙන්. ඉතින් මේකත් ආන්දෝලනයට ලක්වන කතාවක් බවට මේ වෙනකොට පත් වෙලා තියෙනවා. අපි දුටු අන්තර්ජාතික මාධ්‍ය හරහා මේක ත්‍රස්ත ප්‍රහාරයක් දෝ කියන සැකේ මතුවෙනවා. ඊට පස්සේ රුසියාව මේක ප්‍රතික්ෂේප කළා. දැන් මේ වෙනකොට විවිධ මත ඇති වෙලා තියෙනවා මේක නියම දෝෂයක්ද තාක්ෂණික දෝෂයක්ද කියලා. මේ වෙනකොට අපිට දැනගන්නට තියෙන්නේ මොකක්ද මේ සම්බන්ධයෙන් හරියටම කරුණු?
දිරුෂි, අතරම මේ ගුවන් යානය කඩා වැටෙන නත්තල් දවසේම තමයි මේ ගුවන් යානයේ මගින් සහ ඒ ගුවන් සේවකයන් 92ක් අතර හිටියා 60 දෙනෙක් රුසියාවේ යුද හමුදාවේ තූර්යවාද කණ්ඩායමට සම්බන්ධ පිරිස්. ඉතින් මේ මොවුන් ඇත්තටම සිරියාවට ගමන් කරේ සිරියාවේ දැනට රඳවා තියෙන ඒ රුසියානු සෙබළුන්ට ඒ නත්තල් දවසේ ඒ කැරොල් ගායනය, ඒ සංගීත සම්දර්ශනය පැවැත්වීමට තමයි ඔවුන් ගමන් කළේ. ගුවන් ගත වෙලා විනාඩි 2ක් විතර වගේ කාලයක් යනකොට මේ ගුවන් යානය කඩා වැටුණා කියලා වාර්තා වෙන්නේ. ඉතින් ඇත්තටම මේ රුසියාවේ යුද හමුදාවට ලොකු පාඩුවක් වෙන්නේ මේ තමන්ගේ ඒ ලෝක ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමේ මේ විදිහට සමාජිකයන් 60 දෙනෙක් එක ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්වීමම ලොකු පහරක් හැටියට ඔවුන් හැඳුන්වුවා. මෙතන ත්‍රස්තවාදී කටයුත්තක්ද කියන කාරණාව ප්‍රශ්නේ මුලින්ම අතු වුණා. මොකද මේ ගුවන් යානයේ ගමනාන්තය උනේ සිරියාවේ රුසියන් හමුදා කඳවුරක්. ඒ නිසා සැකයක් මතුවුණා මේක ත්‍රස්තවාදී ප්‍රහාරයක්ද කියලා. නමුත් දැන් මේ වෙනකොට ඒ ගුවන් යානයේ කළු පෙට්ටිය සොයාගෙන තියෙනවා. දැනට මූලික පරීක්ෂණවලින් නිරීක්ෂණය කරලා තියෙනවා ගුවන් යානයේ අත්අටුවක ඒ ෆ්ලැප් එකක්, එහෙම නැත්නම් මේ ගුවන් යානයේ ගුවන් ගතවීමට සහාය දෙන ඒ කොටසක් නිසියාකාරයෙන් ක්‍රියා නොකිරීම නිසා කළු මුහුදට කඩා වැටුනේ කියලා. ඉතින් ඒ පරීක්ෂණ තාමත් යනවා. නමුත් වැඩි විශ්වාසයක් තියෙන යාන්ත්‍රික දෝෂයක් නිසා මේ ගුවන් යානය කඩා වැටුනේ කියලා.
හොඳයි, දැන් රුසියානු ගුවන් යානතුර පිළිබඳව කතා බහ කරද්දී ඉන්දියාව පිළිබඳවත් කතා නොකරන් බෑ. ඉන්දියාව පිළිබඳව කතා බහ කරන්න කරුණුකාරණ කීපයක් තියෙනවා. ඒ අතරින් මේ ඉන්දියාවෙත් ගුවන් යාන අනතුරක් වාර්තා වුණා. හැබැයි අර දරුණු අනතුරක් නෙවෙයි, ඒක ගුවන් පතේ තුළදී සිදුවුණු අනතුරක්. පතේ නිවතට පැනලා පුද්ගලින් කීප දෙනෙකු තුවාල ලැබුවා. නමුත් මේකත් සැලකිය යුතු මට්ටමේ අනතුරක්. මොකද ගුවන් යාන අනතුරු දිගින් දිගටම වාර්තා වන මේ වගේ කාල සීමාවක මේ අනතුරු පිළිබඳවත් බලධාරීන් විශේෂ අවධානයකට ලක් කරලා තිබුණා. ඇත්තට මෙහිදී හේතුව මොකක්ද කියලා හොයාගෙන තියෙනවා මම.
දිරිෂි, මේක ජෙට් එයාවේස් කියන ඉන්දියාවේ ඒ ගුවන් සමාගමට අයිති ඒ ගුවන් යානය. ඒක ගෝවා නුවර ගුවන් තුඩුපළෙන් ගුවන් යානය ගුවන් ගතවීමට ධාවනපතේ ගමන් කරමින් සිටියේදී ධාවනපතෙන් ඉවතට පැනලා ඒ අසල තිබෙන වෙල්යායකට ගුවන් යානය කඩා වැදිලා තිබුණා. මගින් 16 දෙනෙක් විතර තුවාල ලැබුවයි කියලා අපිට දැනගන්න තියෙනවා. ඒකම තවත් කාරණාවක් සිද්ධ වුණා දිරිෂි. ඉන්දියාවේ ප්‍රධානම ගුවන් තුඩුපළ වන ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තුඩුපළ, ඒකෙත් මේ ගෝවා නුවර ඒ ගුවන් අනතුර සිද්ධ වෙලා පැය 2ක් ඇතුළතදී ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් සේවාවලට පාවිච්චි කරන ගුවන් යානා දෙකක් ධාවන පතේදී එකිනෙකට විරුද්ධ දිශාවට මූණට මූණ එන අවස්ථාවක් ඇති වුණා. ඇත්තටම මේ අවස්ථාවේදී ඒ ගුවන් නියමුවන් හරියට කටයුතු කළේ නැත්නම් ලොකු අනතුරක් සිද්ධ වෙන්න තිබුණා ඉන්දිරා ගාන්ධි ගුවන් තුඩුපළේ ටැක්සි වේකේ. ඉතින් මෙතන මේ අනතුර වළක්වා ගත්ත ගුවන් නියමුවන් දෙදෙනාගේ තිබිච්ච ඒ ඔවුන් අවධානයෙන් ගුවන් යානය පාලනය කරපු නිසා, නමුත් එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර් එකට සම්බන්ධ එහෙම නැත්නම් මේ ගුවන් ගමන් පාලනය කරන නිලධාරීන් මේ වෙනකොට ඔවුන්ගේ සේවය අත්හිටුවයි කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් ලොකු වෙන්න ගිය අනතුරක් බොහොම 99න් බේරගත්ත එකක් හැටියට තමයි අපිට මේක වාර්තා කරන්න පුළුවන්.
දැන් ඉන්දියාවේ ගුවන් යාන අනතුරු පිළිබඳව කතා බහ කරද්දී මේ වෙනට ගිය ලොකු ඛේදවාචකයක් නැවතුණා තමයි. හැබැයි මේ ඉන්දියාවේ සිදු කරපු මිසයිල් අත්හදා බැලීමක් නිසා අවට කලාපීය රටවල ගුවන් ගමන් අත්හිටුවන්නට නම් සිදු වුණා මේ සතිය තුළදී. අපිට ආරංචි වුණා ඉන්දියාවේ අලුත්ම බැලස්ටික් මිසයිලයේ අග්නි ගුවන්ගත කිරීම සිදු කරා, අත්හදා බැලීම සිදු කරා. මේක මේ කලාපීය වශයෙන් ගත්තාම ඉන්දියාවේ න්‍යෂ්ටික ප්‍රබලත්වය විදහා දක්වන එක්තරා අවස්ථාවක් කියලා කියන්නටත් පුළුවන්. කලාපීය වශයෙන් ගත්තාම ඉන්දියාවේ ප්‍රබලත්වය ප්‍රකාශ කරපු අවස්ථාවක් කියන්නටත් පුළුවන්. මේ නොඑක ආකාරයෙන් අපිට මේක විග්‍රහ කරගන්න පුළුවන්. මේ අග්නි මුදාහැරීම පිළිබඳව, අග්නි බැලස්ටික් මිසයිලේ මුදාහැරීම පිළිබඳව ඉන්දියාවේ තිබුණු උනන්දුව කොයි වගේ දමල්? අවට කලාපීය රටවල් මොනවද මේ සම්බන්ධයෙන් දැක්ක ප්‍රතිචාර?
දිලක්ෂි, මෙතන මේ අග්නි පහ කියන මේ මිසයිලය කිලෝමීටර් 5000ක දුර ගමන් කරලා තමන්ගේ ඉලක්කය විනාශ කරන්නට හැකියාවක් තියෙන මිසයිලයක්. මේකට පුළුවන් න්‍යෂ්ටික අවි ප්‍රවාහණය කරන්නට. ඒ කියන්නේ න්‍යෂ්ටික අවියක් කිලෝමීටර් 5000ක දුර ප්‍රමාණයේ ඉලක්ක කරන්නට හැකියාව දැන් ඉන්දියාවට ලැබිලා තියෙනවා. දිලක්ෂි, මේ අත්හදා බැලීම කරනකොට ඉන්දියාව තමන් විසින් පාලනය කරන ගුවන් සීමාව, ඒ කියන්නේ බෙංගාල බොක්ක උඩ ඒ ප්‍රදේශයේ තියෙන තමන්ගේ ගුවන් සීමාවත්, ඒ එක්කම ශ්‍රී ලංකාවේ නැගෙනහිර කොටසට, ඒ කියන්නේ තිරුකුණාමලයේ වෙරළේ ඉඳලා නැගෙනහිර දිශාවට සෑහෙන දුරක් ගුවන් පතය වසා දමලා තිබුණා. මොකද මේ ප්‍රදේශෙන් ගමන් ගන්නා ගුවන් යානාවලට මිසයිලේ අත්හදා බැලීමෙන් අනතුරක් වන්නට පුළුවන් කියන ඒ බිය නිසා. ඉතින් මේ මිසයිලේ අවසානයේදී ඉන්දියන් සාගරයේ ඔස්ට්‍රේලියාවේ මුහුදු සීමාවට ආසන්න ප්‍රදේශයකට කඩා වැටුණා කියලා උන් වාර්තා කළා. ඒකත් එක්කලා අපි දුටුවා චීනයේ විශේෂයෙන්ම දකුණු ආසියා කලාපයේ සාමය සහ ස්ථාවරත්වය පිළිබඳ ඔවුන් නැවතත් අවධානය කළා. මොකද ඉන්දියාව මේ වගේ මිසයිලයක් නිෂ්පාදනය කිරීම තුළින් අසල්වාසී රටවලට, ඒ වගේම චීනය වගේ රටවල් වලටත් අවශ්‍ය නම් ඉලක්ක කිරීමේ හැකියාව දැන් ඉන්දියාවට ලැබිච්ච නිසා ඉන්දියාව ආශ්‍රිත වෙන බලවතුනොත් මේ පිළිබඳ ලොකු අවධානයකින් තමයි කටයුතු කළේ.
හොඳයි මල්ලි, එහෙමනම් අදට අපි මේ සාකච්ඡාවට නිමාවක් තබමු. මේ තමයි අපි 2016 වසරේදී ඔබට සමීප කරන අවසාන ලෝ වටා විශේෂාංගේ. අපි අලුත් අවුරුද්ද 2017 වසරේ සුපුරුදු ලෙසින් සිකුරාදා දවසේ හමු වෙනවා අමල් සමගින් මේ කතාබහ සිදු කරන්න. අමල්, එහෙමනම් මම මේක අවස්ථාවක් කරගන්නවා තවත් වසරක් ඔබ අපත් සමග රැඳී සිටමින් මේ ආකාරයෙන් ලෝකයේ තත්විත්ති පිළිබඳව බොහොම කැපවීමෙන් තොරතුරු හොයාගෙන අපේ ජනතාවට තොරතුරු හෙළිදරව් කළා. ඒ පිළිබඳව අපේ හද පිරිස්සුතිය පළ කරනවා. ඒ වගේම ලබන්නා වූ මේ 2017 වසර ඔබේ වෘත්තීමේ ජීවිතයටත් ඔබගේ සාමාන්‍ය කටයුතුත් සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාවයි සමගින් ඔබට අපි සමුදෙන්නට කැමතියි.
බොහොම ස්තුතියි ආයුබෝවන් දිලක්ෂි. මමත් SBS අපේ අසන්නන්ටත්, ඒ වගේම SBS ආයතනයේ ඔබ සහ ඔබගේ කාර්ය මණ්ඩලයටත් සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි අමල්. අපි ලබන සිකුරාදා හමු වෙනවා.